Thank you.
Garu Eranga Gunasekara Niyojyamathu. Garu Chaturanga Abesinghe Niyojyamathuma obathumata vinadi 12ka kaalayak labena.
Garu Karaka Sabha Garu Karaka Sabha Sabhapathumini විශේෂයෙන්ම මේ අවස්ථාවේ ලංකාවට වැදගත් වෙනස්කමක් සිද්ධ වෙන අවස්ථාවක් අද අපි විශේෂයෙන්ම ලොජිස්ටික් එහෙම නැත්නම් ආනයන අපනයන ශාස්ත්‍රයේ වැදගත් වෙනස්කමක් කරන පනතක් යටතේදී මේ සාකච්ඡාව කරන්න කලින් දරු විපක්ෂ නායකතුමා අර අපි පොඩි කාලේ කතා කරනවා මේ ඉගෙන ගන්නකොට අනියමාර්ථයේ අසම්භාවයක් ක්‍රියාක් අනියමාර්ථයේ අසම්භාවයක් ක්‍රියා කරන්න කියන්නේ ඉස්සරහට වෙයිද කියලා හිතලා උනාට පස්සේ මොකද කරන්න කියලා අහනවා. ඉතින් දැන් එතුමා ගිය අවුරුද්දේ මුල කිව්වා ඇමරිකාව මෙහෙම ටැරිෆ් එකක් ගැහුවොත් අපිට කෙලවේ. දැන් අද කියනවා අර තව කොහේ රටක අඩු කරොත් අපිට මෙහෙම වෙයි. ඉතින් අනියමාර්ථයේ අසම්භාවයක් ක්‍රියා තමයි එතුමා කතා කරන්නේ විශේෂයෙන්ම විපක්ෂය දිගින් දිගටම බලාපොරොත්තු වුණා මේ රටේ ආර්ථිකය බිඳ වැටේ කියලා. IMF එක දාලේයි කිව්වා World Bank එකේ සහාය නැති වෙයි කිව්වා American tariff එකකින් අපනයන් නැති වෙයි කිව්වා අන්තිමට බලාපොරොත්තු වුණා දිත්වාසුලි කොනාටුවෙන් ආර්ථිකය වැටේ කියලා. ඔන්න ඔය විදිහට තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. මොකද මේගොල්ලෝ දන්නවා ආර්ථිකයේ මොකක් හෝ විචලතාවයක් උන් නැත්තම් ආත්මයකට ආයේ මේ බලය ගන්න බෑ කියලා. ඒක තමයි ඒගොල්ලෝ දන්නේ. ඒ නිසා හැමතිස්සෙම මේ ආයෝජකයන්ට ව්‍යාපාරිකයන්ට බැංකු ශේත්‍රයට බයක් ඇතිකරන උපරිම උත්සාහයක් ගන්න. ඒක නිසා තමයි මම කිව්වේ සාමාන්‍යයෙන් ආර්ථික විශ්ලේෂකයෝ හැම පක්ෂෙම ඉන්නවා. ආර්ථිකය ගැන යම් කිසි අවබෝධයක් තියෙන අය ඉන්නවා. ඒතර ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන්නේ නැති නායකයෝ ආර්ථිකය ගැන කතා කරන්න ගියාම විහිළුවක් බවට පත් වෙනවා. මොකද අපේ රටේ ආර්ථිකය කොතනද ආවේ එතනින් පස්සේ IMF agreement එකෙන් අපි කොහොමද ඉස්සරහට යන්නේ කියලා ඕනම පොඩි දරුවෙක් දැන් දන්නවා. මේ agreement එක 2027 වෙනකල් තියෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒක ඉස්සරහට යනවා කියලා අපි තියෙනවා. ඒකේ නිර්ණායක සියල්ලක් මිෂ්ඨ කරගමින් ඉස්සරහට යනකොට දැන් තවත් බලනවා කොහොමද මේක ඩීරේල් කරන්න පුළුවන්ද කියලා. විශේෂයෙන්ම කිව්වා මේ වැඩිහිටියන්ට ඉහළ පොලි අනුපාතයක් ලබා දුන්නාය මීට කලින්. ඒක දැන් මේ ආණ්ඩුව අඩු කරලා කියලා. ඒතර වැඩිහිටියන් බලා ගන්න ආරක්ෂණකම විවිධ වියදම් අඩු කිරීමේ ක්‍රම යටිතල පහසුකම් ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. ඒතර මේ 115 කතා කරන්න කතා කරපු කෙනාම දන්නේ නැහැ 115 දෙන වෙලාවේ රටේ පොලි අනුපාතය 128යි 30යි. අද රටේ පොලි අනුපාතය 109යි. ඒ නිසා ඒ රටේ පොලි අනුපාතයකට සාපේක්ෂව තමයි වැඩිහිටියන්ට වැඩිපිට පොලි අනුපාතයක් ලබා දෙන්නේ. ඒතර අපේ රජයේ ප්‍රතිපත්තිය තමයි වැඩිහිටියන්ව රැකබලා ගැනීම. විශ්‍රාමිකයන්ව රැකබලා ගැනීම. එතකොට පවතින පොලි අනුපාතයට වඩා ඉහළ පොලි අනුපාතයක් තමයි හැමතිස්සෙම ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම IMF agreement එක ගැන දැන් කතා කරා. විශේෂයෙන්ම ඒ ප්‍රධානී තුමිය ලබන සතියේ එනවා. අපි විශ්වාස කරනවා ඒ ඊළඟ ට්‍රාන්ච් එක අපිට අවශ්‍ය වෙලාවට සිද්ධ වෙයි කියලා. මොකද මේකට අවශ්‍ය කරන සියලුම නිර්ණායකයන් මේ වෙනකොට සකස් කළ අවසන්. දැන් අපි ගත්තොත් එහෙම වැටෙනකල් බලන් හිටියට අපේ ආර්ථික ඉතාමත් ශක්තිමත් පිම්මක් අරගෙන ඉදිරියට යනවා. විශේෂයෙන්ම අපේ මූල්‍ය ස්ථාවරත්වය ආර්ථිකයේ මූල්‍ය ස්ථාවරත්වය මේ ආය කාලයක් තිස්සේ අපිට ප්‍රශ්න දෙකක් ඇති කළා. එකක් තමයි ආනයන අපනයන පරතරයේ ඇතිවෙච්ච ගැටලුව. ඊළඟ එක තමයි අත්නෝමතික විදියට වියදම් වැඩි කරගෙන ආදායම් අඩු කරගෙන අයවැය ඇතිවෙච්ච පරිවර්තන. මේ දෙකම දැන් විසඳලා ඉවරයි. මේ දෙකම විසඳලා ඉතාමත් තිරසාර ආකාරයෙන් රට ඉස්සරහට යන බව අපි විතරක් නෙමෙයි ජාත්‍යන්තර සම්මුලවල ගිහිල්ලා මහ බැංකු අධිපතිතුමා ඇතුළු විශ්ලේෂකයෝ ආර්ථික විශේෂඥයෝ සියලු දෙනාම කියනවා මේ ආර්ථික විනය රට උදා කරගෙන තියෙනවා. ඒ නිසා නැවතත් මේ රටට ආර්ථික අර්බුදයක් එළඹෙන්න කිසිම හැකියාවක් නැහැ කියලා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ පුන පුනා කියන එකක් තමයි 2028 මේක බිඳ වැටෙනවා. ඉතින් මම එතුමාට පැහැදිලිව කියන්න කැමතියි මේ තියෙන ආර්ථික ක්‍රියාවලිය අපි කරන් ගියොත් 2028 නෙමෙයි ආයේ කිසි කාලයක ලංකාවට ආර්ථික අර්බුදයක් එන්න විදියක් නැහැ. 2025 විතරක් ඩොලර් බිලියන 3.9ක ණය ගෙවලා තියෙනවා. රජය 2.2ක් මහ බැංකුව බිලියනයක්. 2027 අපිට ගෙවන්න තියෙන්නේ 2.5යි. 2028දී 3.2යි බිලියන. 29දී 3.3යි 30දී 3.5යි. එතකොට මේ තියෙන්නේ දැන් තියෙන தත්ත්වය යටතේ පවා අපිට ගෙවාගෙන යන්න පුළුවන්. හැබැයි අපි මේ එළඹිලා තියෙන්නේ අපනයන අකණ්ඩව දියුණු වෙන, ආයෝජන අකණ්ඩව වැඩි වෙන, ප්‍රේෂණ අකණ්ඩව වැඩි වෙන ආර්ථික තත්ත්වයකට තමයි. ඒ වගේම ප්‍රෙඩික් කරන්න පුළුවන් අනාගතේ පුරෝකථනය කරන්න පුළුවන් ආර්ථික තත්ත්වයක් ලංකාවට උදා වෙලා තියෙන්නේ මේ කාලේ. ඒතර මේ යුගයේ තමයි අපි මේ කතා කරන්නේ. එතකොට IMF ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ 15.9% ආදායමක්, 13% රාජ්‍ය වියදමක්, 104% ප්‍රාග්ධන වියදමක්, 2.5% ප්‍රාථමික ශේෂයක් රඳවගෙන අපි මේ ගමන ගියාට පස්සේ, ඒ වගේම මූල්‍ය ශේෂයේත් 0.7% පොලි අනුපාතයක්, ඉල්ලු මහා සැපයුම් මත ක්‍රියාත්මක වෙන විනිමය අනුපාතයක්, ඊළඟට උද්ධමනය 5% පමණ මට්ටමක තබා ගැනීමේ ස්ථාවරත්වය අපි උදා කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රියාවලිය ඇතුලේ අපිට මේ අපනයන සංවර්ධන ඉතාමත් වැදගත් ක්‍රියාවලිය. ඒකෙදි මේ ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික් සෙක්ටර් එක, එහෙම නැත්නම් ලංකාව පිහිටීම මත අපිට ලැබිලා තියෙන මේ සුවිශේෂී වාසිය උපරිම පල නෙලා ගන්න 0.4% මේගොල්ලන්ට බැරි වුණා. මේ ආර්ථිකය මෙහෙවපු අයට බැරි වුණා. සිංගප්පූරුවේ කරගත්තා, නමුත් අපිට බැරි වුණා. හැබැයි අපි සතුටුයි කියන්නේ මේ අවුරුද්දේ වැඩිම ආදායම ළඟා කරගෙන තියෙනවා මේ ශේත්‍රයේ ඩොලර් බිලියන 1.9ක්. එතකොට ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එතකොට අන්න ඒ ශේත්‍රයේ තමයි අපිට අවශ්‍ය වෙන්නේ ජාත්‍යන්තර සුදුසු විදියට විවිධ පහසුකම් සපයලා, ඒ පහසුකම් හරහා තවත් නැව් සමාගම් ලංකාවට ගෙන්නගෙන මේ ලොජිස්ටික්ස් ඉන්ඩෙක්ස් එකේ අපි අකණ්ඩව ඉස්සරහට යන්න. ඒ අකණ්ඩව ඉස්සරහට යන්න දැවැන්ත ක්‍රියාවලියක් කරගෙන යනවා. ඒවා මේක ඇස්පනා අපිට පේනවා. ඒකේ එක වෙනස්කමක් තමයි අද සිද්ධ කරන්නේ මේ පනතහරහා. ඒ වුණාට විපක්ෂය හැමතිස්සෙම මන්තරයක් වගේ මතුරනවා. 223ක් කන්ටේනර් කියනවා, ගල් අඟුරු කියනවා. නමුත් මේ තියෙන ව්‍යුහාත්මක වෙනස්කම් කිසි දෙයක් කතා කරන්නේ නැහැ. අහක යන බොරු නිවුස් එකක් අරගෙන ඒකෙන් මේ චෝදනාවක් මවන්න උත්සාහ කරගෙන ඒක මතුර යනවා. ඒ වැඩක් වෙන්නේ නැහැ. ඔය කියන සියල්ලටම ආණ්ඩුව ඉතාමත් විනිවිදභාවයෙන් අවශ්‍ය කරන පර්යේෂණ කරනවා. පාර්ලිමේන්තු අනුකම්පඩුපත් කරලා තියෙනවා. ඒ නිසා ඔය ගැන කතා කරලා තේරුමුකුත් නැහැ. එතකොට මේ ලංකාවේ කොළඹ වරාය කියන එක, කොළඹ වරාය ආශ්‍රිත සේවාවන් සංවිධිත කිරීම අපිට වැදගත් වෙන්නේ ඇයි? අපි මේ වසරේ වැඩිපුරම ප්‍රමාණයක් නැත්තම් දැනට අපේ උපරිම කැපැසිටි එකට ඇවිල්ලා තියෙනවා මිලියන 8ක් TU, එහෙම නැත්තම් 20 ෆුට් ඉක්විවලන්ට් යුනිට්ස් කියන ක්වොන්ටිටි එකට. එතකොට මේ මිලියන 8ක ධාරිතාව මේ අවුරුද්දේ තව මිලියන 3කින් ECT එකේ වැඩි වෙනවා, තව මිලියන 3කින් WCT එකේ වැඩි වෙනවා. එතකොට අපේ පද්ධතියට තව මිලියන 6ක කැපැසිටි එකක් එකතු වෙනවා. මේක යුටිලයිස් කරනවා කියන්නේ අනිවාර්යෙන් අපේ මේ සඳහා තියෙන අපනයන ආදායම දෙගුණ වෙනවා ඉතිරි වසර කීපය ඇතුළත. ඒ වගේම තමයි 2030 වෙනකොට WCT 2 ටර්මිනල් එක හරහා තවත් මිලියන 3ක් එකතු කරගෙන ගැනීම සඳහා දැන් කටයුතු කරමින් යනවා. දැන් මේවා බලන් ඉන්න බෑ. මොකද මේගොල්ලෝ ඒ කාලේ කරගන්න බැරි වෙච්ච ඒවා අපි කරනවා. ඒ නිසා තමයි ඒ වගේම හම්බන්තොට වරායත් මේ වෙනකොට මිලියන 1ක විතර ප්‍රමාණයක් කරනවා. නමුත් ඒකේ උපරිම ධාරිතාවට ගේන්න තව ගොඩක් වැඩ කරන්න තියෙනවා. ඒ වගේම තමයි මේ ශේත්‍රයේ ඩිජිටල් පද්ධතියක් ඇති කරලා ඩිජිටල් තාක්ෂණය ගෙනල්ලා කාර්යක්ෂමව වරායක් බවට පත් කරගන්න ඕනේ. මේ කැපැසිටි එක වැඩි කරගන්න පුළුවන් ඊළඟ ක්‍රමයේ තමයි තාක්ෂණය. එතකොට පෝට් කමියුනිටි සිස්ටම් එකේ EOE කෝල් කරලා තියෙනවා. ඒක ඉස්සරහට සිද්ධ වෙයි. සිංගල් වින්ඩෝ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තියෙනවා. ඊළඟට එක්ස්පෝර්ට් හබ් එකක් විදිහට දියුණු කරන්න අවශ්‍ය කරන ඉඩකඩම් මේ වෙනකොට සූදානම් වෙමින් පවතිනවා. ඊට පස්සේ මෙන්න මේ ක්‍රියාවලිය හරහා අපේ මේ ලොජිස්ටික් සේවය, එහෙම නැත්නම් ලංකාවට ආවේණික ආනයන අපනයන වෙළඳාම දැවැන්ත දියුණුවක් කරා යනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය හරහා තමයි විශේෂයෙන්ම මේ කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන් සඳහා අවශ්‍ය කරන නියාමනය අපි ගේන උත්සාහ කරන්නේ. මෙතනදී ඇත්තටම දැනට තියෙන shipping companies වලට දැනට container හිමියන්ට බාධාවක් වෙලා තියෙනවා මේ ශේෂ්ත්‍රේ මේ ශේෂ්ත්‍රේ නියාමනය නොවිච්ච නිසා. ඒ නිසා මෙන්න මේ පනත හරහා මේක කාලයක් තිස්සේ ශේෂ්ත්‍රේ ඉල්ලීමක් ඒ නියාමන පද්ධතියට ගෙනල්ලා ඒ container අයිතිකරුවන්ට ඒ අවශ්‍ය සේවාවන් සංවිධිත ආකාරයෙන් ලබා දෙන්නත් මේ හරහා මේ නියාමනයේ තුලින් තියෙන තදබද අඩු කරලා තවත් කාර්යක්ෂමතාවය බවට පත් කරගන්න අපිට හැකියාවක් තියෙනවා විශේෂයෙන්ම මේ ශේත්‍රය. ඒ වගේම තමයි අද අනෙකුත් පනත විදියට මේ රියල් එස්ටේට් වැලුවර්ස් ඒ කියන්නේ තත්ත්ව දේපල වෘත්තිකයන්ගේ ආයතනය මේ බිහි කිරීම සඳහා මේ පනතක් ගේනවා. මොකද මේකෙදී අපි කල්පනා කරන්නේ විශේෂයෙන්ම අපේ රටේ වෘත්තිකයන්ට වෘත්තීය භාවයක් ලබා දීම සඳහා සෑම වෘත්තියක්ම ඒ සඳහා අවශ්‍ය පිළිගත් ආයතන වලින් නියාමනය වෙන තත්ත්වයක් වගකීම් වෙන තත්ත්වයක් අපිට ඇති කරගන්න ඕන. මේක හැම ශේත්‍රයේම සිද්ධ විය යුතුයි. ඒ නිසා ඒ එක් එක් ශේත්‍රවල එක් එක් වෘත්තිකයන් ඒ අදාළ ආයතන එක්ක කතා කරලා රජයේ වගකීම තමයි ලංකාවේ වෘත්තීන් වලට වෘත්තීමේ භාවයක් ලබා දීම. වෘත්තීමේ වගකීමක් ලබා දීම. ඒ ශේත්‍රයට දරුවෝ නැවත කැඳවන්න අවශ්‍ය කරන වෘත්තීමේ ඉල්ලීමක් හදන එක. එතකොට වෛද්‍යවරු නීතිඥවරු එතනින් එහාට ගිහිල්ලා තවත් වෘත්තීන් අපි ඉස්සරහට ගන්න ඕනේ. මොකද මේ වෘත්තීන් ජාත්‍යන්තර තලයට යන්නත් ඕන. ඒ සඳහා අවශ්‍ය කරන වෙනස්කම් කරන්න මේ රජයේ මැදිහත් වෙනවා. ඒ නිසා සියලුම වෘත්තීය කණ්ඩායම් මේ වෙනකොට රජයත් එක්ක විවිධ අමාත්‍යාංශ හරහා සාකච්ඡා කරමින් යනවා. ඉතින් ඒකේ තව අවස්ථාවක් විදිහට තමයි මේ තත්ත්ව දේපල වෘත්තිකයන්ගේ ආයතන කිරීම සිද්ධ වෙන්නේ. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ අර අනියමාර්ථයේ අසම්භාවයක් ක්‍රියා ඒ ඉස්කෝලේ ඉගෙනගත්ත කාලවලටත් පොත්පත් ලියන්නත් තියාගෙන මේ ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය කරන ශක්තිමත් සහයක් විපක්ෂයෙන් ලබා දෙන්න විශේෂයෙන්ම විපක්ෂයේ සියලුම දෙනා විපක්ෂයේ ඉන්න ආර්ථික විශේෂඥයන්ගේ දැනුම සතියකට සැරයක් හරි පොඩ්ඩක් අරගෙන එහෙම නැත්නම් මුදල් කාරක සභාවකට පෑක් දෙකක් ඇහුම්කන් දීලා මේ ආර්ථිකය ගැන කතා කරනවා නම් හොඳයි කියලා මගේ වචන සොපෙන් නිමා කරනවා.